මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා වාත්තුව මොල්ලිගොඩ තාප්පකොටුව නිවස නොම්බර 198 නිවසේ පදිංචි KAC නිලක්ෂි මහත්මිය දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් පරලෝ සැපත් ඥාති පිරිසවන දෙපාර්ශවයේ නමින් පරලෝ සැපත් සියලු ඥාතීන්ට භවගාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සුවේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිසවන මෙම උතුම් පින්කමින් මාර්ගඵල අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට වහවහා මාර්ගඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටත් උන් වහන්සේගේ දෙමව්පිය ගුරුවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා. ප්‍රඥා නාලිකාවේ සියලු ධර්ම දේශකයන්න් වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා. නිලක්ෂි මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට සහ ස්වාමි පුරුෂයාගේ දෙමාපියන්ට ස්වාමි පුරුෂයා වන ලලින්ද මහතාටත් සනත්මා සහ දුල්නිත දරු දෙදෙනාටත් පින්කම සඳහා නන් අයුරින් සහය දුන් කල්යාණ මිත්‍රයින්ටත් ප්‍රඥා නාලිකාවේ ගරු සභාපති දේශමාන්‍ය KRG විජේසුන්දර මැතිතුමන් ප්‍රමුඛ ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. සත්‍යවිඳුන් සතර වරම් දෙවිවරුන් ඇතුළු සීලම දිව්‍ය මණ්ඩලවලටත් බ්‍රහ්ම මණ්ඩලවලටත් අවිචේ පටන් බවාක්‍රිය දක්වා සීරු සත්වයින්ටත් මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. මේ උතුම් පින්කම සියලු සත්වයින්ගේ භව නිරෝධය පිණිසම හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අප හැම දෙනාගේම නමස්කාරය වේවා. සුපින්වත්නි, මේ වෙලාවේ මේ පින්නතුන් හැම දෙනාම බලාපොරොත්තු වන්නේ ධර්මශ්‍රවණය කරන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරලා තිබෙන්නේ වාද්දුව මොල්ලිගොඩ තාප්පකොටුව නිවස නොම්බර 198 නිවසේ පදිංචි KAC නිලක්ෂි මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ උතුම් දේශනාවට දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ. KAC නිලක්ෂි මහත්මිය ඇතුළු පිනතුන් සියලු දෙනාටම මේ උතුම් කුසලානි සංස ධර්මයන් ජීවිතාවබෝධය ධර්මාවබෝධය පිණිස උපනිස්සරය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් ධර්මශ්‍රවණය කරන්නට කාලය. පින්නොත්නි, බුදුරජාණන් වහන්සේගේ මුවමණ්ඩලින් වදාළ සෑම ධර්ම මාත්‍රයක්ම අපිව කවදාවත් කෙලෙස් මත ගිලා බසන්නේ නැහැ. හැම ධර්ම කොටසක්ම මතු කරන්නේ අමා නිවනමයි. සෑම ධර්ම කොට්ටාසයක්ම ඉස්මතු කරන්නේ සදාතනික සුවපත් වීමමයි. ඒක හරියට මහ මුහුදේ තියෙන ලවණ රසය වගේ. දැන් මහා සමු드්‍රේ කොතනින් ස්පර්ශ කරලා බැලුවත් තියෙන්නේ ලුණු රස. අන්න ඒ වගේ මේ ධර්මයේ නිකන් බැලූ බැල්මට කෙනෙකුට හිතෙන්න පුළුවන් එහෙම ලෝකෝත්තර නිවන් මාර්ගයක් හැංගිලා නැහැ කියලා නිකන් බැලූ බැල්මට හිතෙන්න පුළුවන්. නමුත් ඒ හැම තැනකම ප්‍රඥාවෙන් විමසා බලනකොට නිවන් මඟම පේන්න පටන් ගන්නවා. නිර්වාණයම දර්ශනය වෙන්න පටන් ගන්නවා. එතකොට මේ නිර්වාණය දර්ශනය වෙන ආකාරයට ගැඹුරින් අභ්‍යන්තරයේ අපිම විමසා බලන්ට පුරුදු නොවුනොත් පින්වත්නි මේ බුද්ධ ශාසනයේ අර්ථයට අපට එකතු වෙන්න ලැබෙන්නේ නැහැ. බුද්ධ ශාසනයේ අර්ථයට එකතු වෙන කෙනා සෑම තැනකම තමාවම දකින්න පුරුදු වෙන්න ඕන. අපි සම්පූර්ණයෙන් අපේ පුරුද්ද අයින් කරන්න ඕන. මොකද්ද? අපිවම දකින්න පටන් ගන්න ඕන මේ හැම තැනකම. එතකොට අපිට අපිවම පේන්න පටන් ගත්තට පස්සේ අපිට අපිවම පේන තැනක පිනොත්නි මහා පුදුමාකාර විදිහේ ධර්මයටම අවකාශයක් ගොඩනැගෙන්න පටන් ගන්නවා. ධර්මයට අවකාශයක් ගොඩනගා ගන්න දක්ෂ කෙනෙක් විදියට සියලු තන්හිම අපිවම දකින්න උත්සාහ කළොත් ඒ උත්සාහ කරන තැනක සත්‍ය අවබෝධය කරා යම් කෙනෙකුට යන්න පුළුවන්. දැන් අද මේ දේශනාවට මාතෘකාවක් විදියට ලැබිලා තිබෙන්නේ පටිච්ච සමුප්පාදය පිළිබඳ දේශනාවක් කරන්න කියලා. එතකොට මේ පටිච්ච සමුප්පාදය අවශ්‍ය වෙන්නේ ඇයි? පටිච්ච සමුප්පාදය අවශ්‍ය වෙන්නේ මානකා බුදුරජාණන්සේගේ දේශනාවේ තියෙනවා. මානම් පහය සුසමාහිතත්තෝ සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ. තමා තුළ පවතිනවා මනිනකමක්. ඒක අයින් කරගන්න තමයි පටිච්ච සමුප්පාදය අවශ්‍ය වෙන්නේ. මානං මාන්නේ කියලා අපි කියන්නේ. එතකොට අපි අපේ ජීවිතේ මනිනකමක් තියෙනවා. එතකොට මේ මනිනකම නැති වුණාට පස්සේ ආරිම මහ පොළොවේ අඩිය තියෙනවා. මේ මනිනකම නැති වුණාට පස්සේ. එතකොට මේ මහ පොළොවේ අඩිය තිබ්බ දවසට තමයි පින්වත්නි සත්‍ය අවබෝධයට කෙනෙක්පත් වෙන්නේ. දැන් සමහර කෙනෙක් මහ පොළොවේ අඩිය තියන්න අකමැති වෙන්න පුළුවන්. දැන් අම්බපාලි වගේ කෙනෙක් එයා මිරිවැඩි සංගලක් දාගෙන සුපුරුදු වෘතිය කටයුතු කරගෙන හිටියා නම් එයා නිවන් දකින්නේ නැහැ. එයා සම්පූර්ණ මිරිවැඩි සංගල ගලවලා මේ මහ පොළොවේ අඩිය තිබ්බා. එතකොට මේ මහ පොළොවේ අඩිය තියපු නිසා තමයි එයා අවබෝධය කරා ගියේ. එතකොට මේ මහ පොළොවේ අඩිය තියනවා කියලා කියන්නේ මේ මහ පොළොවේ කතාවට එකතු වෙනවා. ඒ කියන්නේ ස්වභාවික කතාවට එකතු වෙනවා. එතකොට අපි අපේ විසින් හදාගත්ත ලෝකයක් ඇතුලේ තමයි අපි රැඳිලා ඉන්නේ. එතකොට අපි හදාගත්ත ලෝකේ යථාර්ථය නෙමෙයි, අපි හදාගත් එකක් නේ ඒ යථාර්ථය නෙමෙයි. අපි ඔළුවේ හදාගෙන අපේ ලෝකයක් කියලා, ඒ ලෝකේ අපේ දරුවෝ ඉන්නවා, ඒ ලෝකේ අපිටම කියලා ගෙයක් තියෙනවා, ඒ ලෝකේ අපිටම කියලා අම්මා තාත්තා කෙනෙක් ඉන්නවා, ඒ ලෝකේ ඇතුලේ අපිටම කියලා අපේම කියලා දේවල් ටිකක් තියෙනවා. එතකොට අපි වෙනුවෙන් වැඩ කරන්න ඕන කියලා ඒ කුටුම්බගත ජීවිතය ඇතුලේ සාකච්ඡාවක් තියෙනවා. අපි වෙනුවෙන් වැඩ කරන්න ඕන කියලා අපි වෙනුවෙන් සැලසුම් කරගන්නවා. ඔයා මේ ටික් කරන්න, මම මේ ටික් කරන්න කියලා සැලසුම් වෙනවා. අපේ ලෝකයක් තියෙනවා. ඉතින් අපේ ලෝකේ කඩා වැටෙන්න බොහොම මොහොතයි යන්නේ, ඒක වැඩි වෙලා යන්නේ නැහැ. ඒතර අපිට අපේම කියලා ලෝකයක් තියෙන දකන් එයාට මාන්නේ කියන එක තියෙනවා. එයාට මනින්න පුළුවන්. ඇයි? මේක අපේ ලෝකේ, මේක අපේ නොවන ලෝකේ කියලා මනින්න පුළුවන්. අන්නේ මනින්න පුළුවන් මිම්මට තමයි මානං කියලා කියන්නේ. අපිටම අපේම කියලා ලෝකයක් තියෙනවා, අපේ නොවන කියලා ලෝකයකුත් තියෙනවා. ඒතර අපි අපේ කියන ලෝකයට වටිනාකම දෙනවා, අපි අපේ නොවන ලෝකයට වටිනාකම දෙන්නේ නැහැ. ඒතර අපි අපේ ලෝකයට අදාළ වුණ දවසට තමයි ලෝකයට වටිනාකම් දෙන්න පටන් ගන්න. හොඳට බලන්නකෝ, දැන් විවාහ වෙච්ච දෙන්නේ එයාට මේ දැන් හිතමුකෝ යම් පුරුෂයෙක් ස්ත්‍රියක් විවාහ කරගත්ත කියලා. එතකොට ඒ ස්ත්‍රිය විවාහ කර ගැනීමෙන් එයාගේ ලෝකයට අලුතෙන් කෙනෙක් එකතු වෙනවා, මේ මගේ බිරිඳ කියලා. එතකොට එයාගේ ලෝකේ බිරිඳක් ඉන්නවනේ. එතකොට කලින් එයාට බිරිඳක් හිටියේ නැහනේ. කලින් බිරිඳක් හිටියේ නැහැ, දැන් එයාට බිරිඳක් ඉන්නවා. ඒ නිසා බිරිඳක් ඉන්න බවට, ඕගොල්ලන්ගේ ලෝකය තුල බිරිඳ ඉන්න බවට ඔබට දැනෙනකම, තේරෙනකම, වැටහෙනකම ඇතුලේ තමයි බිරිඳ කොහෙද කියලා බලන්න හිතෙන්නේ. බිරිඳ කෑවද දන්නේ කියලා බලන්න හිතෙන්නේ. ස්වාමියා ඉන්නවද දන්නේ කියලා බලන්න හිතෙන්නේ. ස්වාමියෙක් ಅದ එතකොට ස්වාමියෙක් නැති කාලයක් තිබ්බේ නැද්ද? තිබ්බා. එතකොට ඒ කාලේ, ඒ කාලේ ඔබේ ලෝකය ඇතුලේ ඔබට ඔබේ ස්වාමියා කියලා කෙනෙක් හිටියේ නැහැ. ඒ නැති නිසා ඔබට ඔබේ ස්වාමියා කියලා කෙනෙක් ඔබේ ලෝකයේ ඇතුලේ නැහනේ. ඒ නිසා යාගෙන එයා කෑවද බිව්වද එහෙම එකක් අපිට කිසිම අදාළකමක් තිබුණේ නැහැ. ඒ නිසා මේ ඔබේ ලෝකයේ ඇතුලේ ඔබේ බිරිඳ හෝ ඔබේ ස්වාමියාව ඔබේ ලෝකයේ තුල පණව ගත්තට පස්සේ තමයි බිරිඳ ස්වාමියා උදෙසාත් ස්වාමියා බිරිඳ උදෙසාත් කෘත්‍යයක් තියෙන්නේ. ඒ පණව ගත්ත දවසේ ඉඳලා. ඒ පැනවීමට කලින් යම් පුරුෂයෙක් ස්ත්‍රියක් හිටියා, නමුත් එයා ගැන අපිට කිසිම අදහසක් තිබෙන්නේ නැහැ. අපි පොඩි කාලේ ඉඳලා මේ සාකච්ඡා කරගන්නේ නැහැ නේ. තමයි මං විවාහ කරගන්නේ කියලා එහෙම සාකච්ඡා කරගෙන ඒ වෙනුවෙන් කවුරුවත් ළමයි නඩත්තු කරන්නේ නැහැ. අනාගතයේ අහවලා උදෙසා විවාහ කරලා දෙන්න තමයි අපේ මේ දරුවව නඩත්තු කරන්න කියලා කවුරුවත් එහෙම කරන්නේ. මේ පෘථග්ජන ගතිය වැඩි වෙනකොට වෙන ව්‍යාකූල දෙයක් තමයි මොකක්ද දන්නවද? අර පණවගත් තත්වයක් තියෙනවනේ, මගේ බිරිඳ මගේ ස්වාමියා කියලා ඔගොල්ලන්ගේ ලෝකයේ ඇතුලේ ස්වාමියෙක් බිරිඳෙක් බිරිඳක් පණවගත්ත ඊට කලින් ඒවත් අපි හොයන්න ගන්නවා. මේ පෘථග්ජනයා කොච්චර මෝඩද කියනවනම් ඊට කලින් එයාගේ ස්වාමියා වුණේ අවුරුද්දකට කලින් මෙයා මේ පොඩි කාලේ ඉඳලම චර්යාව හොයන්න ගන්නවා. මේ පෘථග්ජන කමට පොඩි කාලේ ඉඳලම ආගිය තොරතුරු බලනවා. මං විවාහ වෙන්න කලින් ඊදි විදියත් බලනවා. ඒ අර ඒක බුද්ධ සාසනික ක්‍රමී නෙවෙයි. ඒ පෘථග්ජන කමට තමයි අර ඕගොල්ලන්ගේ ලෝකයේ ඇතුලේ බිරිඳ ඉපදිච්ච ස්වාමිය ඉපදිච්ච කාලෙට කලින්මත් අර පෘථග්ජන කමට, කෙලෙස් වැඩි කමට, කෙලෙස් බාහුල්‍යයට එයා මොකද කරන්නේ? එයා කරන්නේ යාගේ අර පෙර ජීවිතයේ සම්බන්ධව තාර උස්සන්න පටන් ගන්නවා. එතකොට ඒ ජීවිතයේ සම්බන්ධ ඔබට නඩත්තුවක් වගකීමක් තිබෙන්නේ නැහැ, නමුත් ඔබ හොයන්න ගන්නවා. ඒ කාලේ කිසිම අදහසක් නැහැ ඒගොල්ලෝ ගැන. එහෙම නඩත්තුවක් කවලා පොවලා කෑවද බිව්වද කියලා අහන්න ඒ කාලේ හිටියේ නැහැ. නමුත් මේ පෘථග්ජනකම වැඩිකමට, අන්ධබාලකම වැඩිකමට මේ ඕගොල්ලන්ගේ ලෝකයේ ඇතුලේ ස්වාමියා කියලා ඔබ පණවාගෙන ඕගොල්ලන්ගේ ලෝකයේ ස්වාමියෙක් ඉන්නෝනේ. ඒ ස්වාමියෙක් ලෝකයේ ඔබේ ලෝකයේ ඉපදිච්ච කලින් තත්ත්වය ගැනත් විමසා බලනවා. කෙලෙස් වෙන්නේ කෙලෙස් නිසා එක කරන්නේ, කෙලෙස් බහුලකමට. ඒක බුද්ධ ශාසනයේ ක්‍රමේ නෙමෙයි. ඒක බුද්ධ ශාසනයේ ක්‍රමේ නම් කවදාවත් අඟුලිමාල වගේ මහරහතන් වහන්සේනමක් මේ මහ පොළොවේ බිහි වෙන්නේ නැහැ. ඇයි? බුද්ධ ශාසනයට එනකොට බුද්ධ ශ්‍රාවකකම උපදිනකොට, ශ්‍රාවකකම උපදින්න ඕනනේ. බුද්ධ ශ්‍රාවකකම උපදිනකොට ඉපදින්න පෙර ජීවිතය තුළ ඉතා ම්ලේච්ඡ ප්‍රචණ්ඩ ඝාතකේ අම්මාවත් මරන්න බලන්නේ හිටියේ. එතකොට ඒ ප්‍රචණ්ඩ ඝාතකයෙක් විදියට මේ හිටපු ජීවිතයේ බුද්ධ ශාසනය ආවර්ජනය කළා නම් අඟුලිමාල වගේ කෙනෙකුට කිසිම දවසක බුද්ධ ශාසනය ඉඩ හම්බ වෙන්නේ නැහැ. එනිසා මේ අවස්ථාව නොලැබෙන්නේ ඕගොල්ලන්ගේ ලෝකය තුල කෙලෙස් බහුල වෙනකොට. ලෝකයෙන් එපිට කතාත් ඔබ ඔබේ ජීවිතයට ඇඳ ගන්නවා. ඒකෙන් ඔබ විඩාවට පත් වෙලා ඉන්නේ, මහන්සි වෙලා ඉන්නේ. ඒව ගැන හොයන්න ගියන් හරිම වෙහෙසට පත් වෙලා ඉන්නේ. ඉතින් ඔබ ඔබේ කෙලෙස් බහුලකමටම ලෝකේ නිවැරදිකමක් හොයාගෙන යනවා. ලෝකේ නිවැරදි නැහැ පින්වත්නි. ලෝකේ බොහෝම වැරදි සහගතයි. ලෝකේ නිවැරදි තැනක් නෙමෙයි. එහෙම නිවැරදි කියලා තැනක් ඔබට හම්බ වෙන්නේ නැහැ. ලෝකේ බොහෝම අවුල් සහගතයි. ඒ අවුල් සහගත ලෝකේ නිවැරදිකම් හොයාගෙන යනවා කියන්නෙම අන්ධබාල පෘථග්ජනකමක්. පෘථග්ජනකම. එතකොට මෙන්න මේ ලෝකයේ, ඔබේ ලෝකේ උපදින්න කලිනුත් ලෝකයේ හොයාගෙන යන, ඔබගේ ලෝකේ අනාගතයේ උපදීවි කියලා අනාගතයටත් හොයාගෙන යන මට්ටමට ඔබ තුල ඔබේ ලෝකය ඇතුලේ මනින්න පුළුවන්කම, මනින මිම්ම අයින් කරලා දාන්න තමයි පටිච්ච සමුප්පාදි වමනා කරන්නේ. ඊළඟට පටිච්ච සමුප්පාදි වමනා කරන්නේ සුසමාහිතත්ව. අපිට සමාහිත සිතක් නැහැ. අපිට සමාහිත සිතක් නැහැ. අපි කියනවා සමාහිත සිතක් හදා ගන්නට කියලා කියනවා. නමුත් පින්වත්නි ඇත්තම කතාව තමයි අපිට එහෙම සමාහිත සිතක් කියලා එකක් නැහැ. අන්නේ සමාහිත සිත පිණිස තමයි පටිච්ච සමුපාදය අපි හොඳට ඉගෙන ගන්න ඕනේ. මේ පටිච්ච සමුපාද ඉගෙන ගන්න ඉගෙන ගන්නට කෙලෙස් මත සිත නොවිසිරි. කෙලෙස් මතනේ හිත විසිරෙන්නේ. කෙලෙස් මතින් තමයි හිත විසිරෙන්නේ. එතකොට සමාහිත සිත කියලා කියන්නේ පටිච්ච සමුප්පාද ඥානෙ නැතිකමට වෙන එක. එහෙනම් පටිච්ච සමුප්පාද ඥානෙ නැත්තම් සමාහිත සිතක් කියලා එකක් නැහැ. එතකොට මේ සමාහිත සිතක් පිණිස තමයි පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගන්න ඕනේ. ඊට පස්සේ සුචේතසෝ සබ්බදි විප්පමුත්තෝ. පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගන්න ඕන ප්‍රඥාවෙන් විමසා බලන්න. ඇත්තටම පටිච්ච සමුප්පාදය කියන්නේ ප්‍රඥාවමයි වෙන එකක් නෙමෙයි. පටිච්ච සමුප්පාද ඥානය කියන්නේ ප්‍රඥාවමයි. එතකොට ප්‍රඥාවෙන් විමස ගන්න බැරි කම අපි මූණ දෙන බරපතල ව්‍යාකූල අර්බුදයක්. ඒ අර්බුදේ විසඳා ගැනීම පිණිස තමයි අපි පටිච්ච සමුපාදය ඉගෙන ගන්නට ඕන කරන්නේ. සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ, විශේෂයෙන් මිදීම පිණිස. විප්පමුත්තෝ, විප්පමුත්තෝ කියලා කියන්නේ විශේෂයෙන් මිදීම පිණිස තමයි. කොහෙන්ද අපි විශේෂයෙන් මිදින්න ඕන? අපි විශේෂයෙන් මිදෙන්න ඕන තුන් භවයෙන්. ඇයි තුන් භවය අනු යන හැම සතෙකුටම දුක තියෙනවා. ඒ දුක තමයි අද අපි විඳින්නේ. ඒ දුකත් එක්ක තමයි අපි එකතු වෙලා ඉන්නේ. සුචේතසෝ සබ්බදී විප්පමුත්තෝ, පටිච්ච සමුප්පාදය අපි ඉගෙන ගන්න ඕන විශේෂයෙන් මිදීම පිණිස. සමහර තැන්වල අපිට කලකිරීමෙන් අපි අතහැරලා දානවා වැඩක් නැහැ කියලා. නමුත් ඒක මිදී විශේෂයෙන් මිදීමක් නෙමෙයි, විප්පමුත්ත ස්වභාවයක් නෙමෙයි. එතකොට විප්පමුත්ත කියලා කියන්නේ විශේෂයෙන් මිදීම. එතකොට අපි විශේෂයෙන් මිදෙන්නේ, අපි සමහර ඒවා අතහැරලා දානවා, සමහර ඒවා විසි කරලා දානවා. එහෙම විසි කරලා දැම්ම කියලා අපිට එහෙම විශේෂයෙන් මිදීමක් නැහැ. විශේෂයෙන් මිදීම කියලා කියන්නේ නැවත අපේ ඇතුළාන්තයේ තුල ඒ අත්දැකීම පදනම් කරගෙන කෙලෙස් වැපිරෙන්නේ නැති මට්ටම විශේෂයෙන් මිදීම. ඒතර ප්‍රඥාව අවශ්‍ය වෙන්නේ කුමකටද? විශේෂයෙන් මිදීම පිණිසයි. ඊළඟට කියනවා ඒකෝ අරඤ්ඤේ විහෙරං අප්පමත්තෝ. පටිච්ච සමුප්පාදේ අවශ්‍ය වෙන්නේ හුදෙකලාව පිණිස. මිනිස්සු හුදෙකලාවට කැමතිද? නැහෙනි. හුදෙලා සාමාන්‍ය පොදු මිනිස්සු හුදෙකලාවට කැමති නැහෙනි. දැන් ධර්මයක් දියුණු කරන අය හරි කැමති හුදෙකලාවට. හුදෙකලාව හරි සානීප දෙයක් පින්වත්නි. හුදෙකලාව කියන්නේ හරි සනීප දෙයක්. එතකොට සාමාන්‍ය කෙනෙක් හුදෙකලාවට කැමති නෑ. එයාට කවුරු හරි ඉන්න ඕන. කවුරු හරි නැත්නම් එයා කෝල් එකක් හරි දීලා බලනවා. ඇයි කෝල් කරේ කියලා හවම් නෑ, මේ කම්මැලිකමට ගත්තේ නිකන් කෝල් එකක් කියලා කියන්නේ අපි. ඒ කියන්නේ කම්මැලිකමට එයා කාට හරි කතා කරන්නේ, එයා හුදෙකලාව රුචි නෑ එයාට. අපි ගෙවල් වලදී සාමාන්‍ය නිකන් ෆෝන් එක අරගෙන කාට හරි කෝල් එකක් දෙන්නේ කම්මැලිකමට කියලා. ඒ හුදෙකලාව වරොත්තු දෙන්නේ නැති ගමට. එතකොට මේ හුදෙකලාව කියන්නේ පින්වත්නි හරිම සාන්ත දෙයක්. හුදෙකලාව කියන්නේ ආස්වාද දෙයක්. සාමාන්‍ය ලෝකයේ කෙනෙකුට හුදෙකලාව කියන්නේ සාපයක්. පෘථග්ජනයෙකුට හුදෙකලාව කියන්නේ මහ විශාල සාපයක්. නමුත් ධර්මයෙන් විමසන, ධර්මයෙන් දකින කෙනාට හුදෙකලාව කියන්නේ හරි සනීප දෙයක්. ඒතර හුදෙකලාවේ පැති තුනක් තියෙනවා. හොඳද? හුදෙකලාවේ එකක් තමයි පින්වත්නි මේ පාරිසරික සාධක මත හුදෙකලාව ගොඩනගා ගන්නවා. පාරිසරික සාධක හොඳට තියෙන්න ඕන. හුදෙකලාවට හරියන විදියට පරිසරය හදා ගන්න ඕන. වටපිටාව හදා ගන්න ඕන. ඒතර මේ හුදෙකලාවට සම්බන්ධයි පිළිවෙල කියන එක. පිළිවෙල කියන එක හරි සම්බන්ධයි. එතකොට මේ පිළිවෙල නැත්තම් ඒ ඇත්තටම යාගේ හුදෙකලාවට යාගේ හිත බර නැති නිසාමයි පිළිවෙල නැත්තේ. පිළිවෙල කියන්නේ Taman දෙයක් තිබ්බත් තියෙන තැන් ගැන පවා අපි හරි සංවේදී වෙන්න ඕන. යමක් තියෙන තැන පවා සංවේදී වෙන්න ඕන. ඒක තියන්න ඕන පිළිවෙලට. එතකොට යමක් තියද්දි ඒක සද්ධා උපදින විදියට තියන්න ඕන. දෙවිදුලි බුබුලුවක් දැම්මත් සද්ධා උපදින විදියට තමයි දාන්න ඕන. ඒක මේ හුදෙකලාවට බැඳුණු සිතක තියෙන අසිරිමත් දෙයක්.
පහනක් පත්තු කරත් හුදෙකලාවට හරියන විදිහට තමයි පත්තු කරන්න. ඔහේ 84000 පත්තු කරන්නේ. එතකොට මේ පරිසරික හුදෙකලාව කියන එක හරි වැදගත් දෙයක්. ඊළඟ එක තමයි පින්වත්නි මේ උපදීන්ගෙන් හුදෙකලාව වෙන එක. උපදීන්ගෙන් හුදෙකලාව වෙන එක කියන්නේ මේ අපි සිත පින්වත්නි කාමයන් ස්ථීර වශයෙන් පිළිගන්න කමක් තියෙනවා. ඒ ස්ථීර වශයෙන් පිළිගන්න ගමන් සමහර කැලේකට වෙලා ඉන්නවා. හරියන්නේ නැහැ වැඩි. කෙලස් ටික අපි පිළි අරගෙන ඉන්නවා. රාග දේශ මොහ ටික අපි පිළි අරන් ඉන්නවා. ඒ පිළි අරගත්ත තැනක සමහර මිනිහෙක් මිනිස් පුළුටක් වන් නැති තැනක ඉන්නවා. ඒක හුදෙකලාව නොවේ. ඊට පස්සේ තමන්ගේම පංචස්කන්ධයේ තමන්ගේම සිතෙන් දැඩිව ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ වුණ හුදෙකලාව ඉන්නවා. කැලේකට වෙලා ඉන්නවා. ඒක හුදෙකලාව නොවේ. ඒකට අපි කියන්නේ කන්ද උපදිය කියලා. ස්කන්ධ ටික තමන්ගේම සිතින් ස්ථාවරව ග්‍රහණය කරගෙන ඉන්නවා. ඇයි අරූපස්කන්ධය ගැන දන්නේ නැහැ, වේදනාව ගැන දන්නේ නැහැ, සංඥාව ගැන දන්නේ නැහැ, සංස්කාර ගැන දන්නේ නැහැ, විඥානය ගැන දන්නේ නැහැ. ඒ නිසා ඒවා පැන නැගීමෙන් අත්දකින යම් කිසි අත්දැකීමක් ඇද්ද, ඒ අත්දැකීම මත එයා නැවතිලා ඉන්නවා. හැබැයි ඉන්නේ කැලේ. ඉන්නේ කවුරුවත් හම්බෙන්නේ නැති තැනක. අර පාරිසරික හුදෙකලාව සහ පරිසරයේ හුදෙකලාවට හරියන විදියට හදාගන්න එක හරි වැදගත් දෙයක්. එතකොට ඒක ඇතුලේ හරි පිළිවෙල. ඒ කියන්නේ මොනවා වුණත් පිළිවෙල බලනවා. ධර්මයක් වැඩෙනකොට හරියට පිළිවෙල බලපානවා. ඒ දර්ශනේ හරියට බලපානවා පින්වත්නි. ධර්මයක් තිබ්බාම ඒ පිළිවෙල නැත්තම් ධර්මයක් නැති තැනක ඒ පිළිවෙල නැත්තම් එච්චර ගරහා කරන්න හිතෙනවා. චෝදනා කරන්න හිතෙනවා. ලස්සනට තියෙන්න ඕන. එතකොට මේ ලස්සන කියලා කියන්නේ මේ කාමයන් උදෙසා නෙමේ ශ්‍රද්ධාව උදෙසා. අන්න ඒකයි විශේෂ දේ. ශ්‍රද්ධාව උදෙසා. ආරාමයක් වුණත් අපි එහෙම තමයි සකස් කරගන්න ඕනේ. බලන්න ඕනේ මේ මොනවා කළත් බලන්න ඕනේ මේකෙන් ශ්‍රද්ධාවට කොච්චර රුකුලක් ලැබෙයිද කියලා. ලයිට් එකක් දැම්මත් එහෙම තමයි බලන්න ඕනේ. පෙන්කෝපයක් ගත්තත් බලන්න ඕනේ මේකෙන් ශ්‍රද්ධාවට කොච්චර උදව්වක් ලැබෙයිද කියලා. දකින්න කෙනා කොච්චර භාග්‍යතුන් හන්සේට පහදීද කියන එකේ පැහැදීම කියන එක ධර්ම මාර්ගයට ඕන එකන්නේ. ඒතර මේ පාරිසරික හුදෙකලාව සද්ධාවට අනුග්‍රහ වෙන විදියට හදා ගන්න ඕන. දෙවෙනි එක මොකද? උපදීන්ගේ හුදෙකලාව වෙන එක. කියන්නේ කෙලෙස් ටික ස්ථිරව පිළි නොගන්නා තැනකට තමන්ගේ ඇතුළ හදා ගන්න ඕන. ඒක හුදෙකලාවට සම්බන්ධ දෙයක්. කාමයන් ස්ථිර අපි කැමැත් වෙනවනි හිතේ. ඔක්කොගේ මිත්තුල කැමැත් වෙනවා. එතකොට මේ රුචිය කියන එක සිතේ තියෙනවා. ඒක කිසි ප්‍රශ්නයක් නෑ. ඒක ඒ රුචිය පදනම් කරගෙන කෙලෙස් ව්‍යාකූලත්වයකට අහුවෙන එක තමයි තියෙන ප්‍රශ්නේ. රුචිය කියන එක සාමාන්‍ය කෙනෙකුගේ හිතේ තියෙන දෙයක්. කැමැත්ත කියන එක. එතකොට මේ කැමැත්ත කියන එක හිත තුල තියෙන්න පුළුවන්. හැබැයි මේ කැමැත්ත පදනම් කරගෙන අතීත අනාගත වශයෙන් හිත නඩත්තු කරන එක ඉච්චර හොඳ දෙයක් නෙමෙයි. දැන් කෙනෙක් පොල් සම්බෝල කන්න කැමති නම් එහෙම රුචියක් තියෙන්න පුළුවන්. ඒකෙන් කවුරත් පොල් සම්බෝල කාලා නිරේ යන්නේ නැහැ. හැබැයි පොල් සම්බෝල සම්බන්ධ මතකයේ තමයි ගැටලුව. පොල් සම්බෝල සම්බන්ධ කෙලෙස් මතකයක් තියෙනවා. ඒ මතකයත් එක්ක යා උපකල්පනයන්ට එකතු වෙනවා. අනේ හෙටත් මෙහෙම හම්බෙනවා නම් හොඳයි. මේ එහ අහවලාට කියලා පොල් සම්බෝලයක් හෙටත් හදාගත්තා නම් හොඳයි. ඊළඟ පාරක් දාන ගේනකොට කියන්න ඕනේ පොල් සම්බෝලයක් ගේන්න කියලා. එතකොට අර කෙලෙස් මතකයේත් එක තමයි අනාගත උපකල්පනයකට යන්නේ. ලබන මාසෙත් පොල් සම්බෝල කන්න බලාගෙන තමයි පාත්‍රය අරගෙන තියෙන්නේ අතට. ඒතරන්න එතෙන්ට යන එක තමයි තියෙන ප්‍රශ්නේ. පොල් සම්බෝල කන එක කිසි ප්‍රශ්නයක් නැහැ. පොල් සම්බෝල වල ඇති වෙන රුචිකත්වය රසනහර පිනා යන එක ඇතුලේ එයා එතනම නවතින්න පුළුවන් හැකියාව තමයි බුද්ධ ශාසනය යගේ කරන්නේ. දැන් බුදුරජාණන් වහන්සේට තරම් අවබෝධයට පත් වෙනකොට උන්වහන්සේට තරම් ලෝකේ රසනහර තිබිලා නැහැ කාටවත්. බ්‍රහ්මායු වගේ සූත්‍රවල තියෙනවා මේ බුදුරජාණන් වහන්සේට කොච්චර රසනහර තිබ්බද කියනවා නම් නීරස දෙයක් කෑවත් ඒක මේ අප්‍රසන්නකමක් අමිහිරිකමක් වැටහෙන්නේ නැහැලු. දැන් අපි දිහා බැලූ බැල්මටම අපි කනකොට හොයන්න බැරිද කැමැත්තෙන් ද අකමැත්තෙන් ද කන්නේ කියලා. පුළුවන්. දැන් හුඟක් තිත්ත දෙයක් කනකොට අපේ මූණින්ම කියන්න පුළුවන් මෙයා නම් කැමැත්තෙන් නෙමෙයි කන්නේ කියලා. ඇඹුල් දෙයක් කනකොට කියන්න බැරිද මේ නම් ඇඹුල් දෙයක් කන්නේ කියලා. පින්වත්නි බලන්න භාග්‍යතුන් වහන්සේට තමයි හොඳටම රසනහර තිබ්බේ කියලා. භාග්‍යතුන් වහන්සේට හොඳට රසනහර තිබුණා කියනවා. එතකොට එහෙනම් උන්වහන්සේට හොඳට රස දැනිලා තියෙනවනේ. හැබැයි උන්වහන්සේට මොකද්ද තිබ්බේ නැත්තේ? රස ඇසුරු කරගෙන කෙලිස් පදනම් වෙච්ච රස මතකයක් උන්වහන්සේට නැහැ. රස පදනම් කරගෙන කෙලෙස් ඇසුරු කරගත්ත අනාගත රස උද්දීපනය කියලා එක්කුත් උන්වහන්සේට නැහැ. අනාගත රස උද්දීපනයකුත් නැහැ. අවස්ථාවට ඉතින් මේ වෙලාවේ හොඳම විදියට වළඳනවා එච්චරයි. මේ තියෙන විදියට හොඳම විදියට වළඳනවා. මේ වෙලාවේ තියෙන්නේ මොනවද? ඒ ටික වල හොඳට වළඳනවා. ඒක පළතුරු ටිකක් වෙන්න පුළුවන්, කැවිලි ටිකක් වෙන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. කිසි ගැටලුවක් නැහැ. ඒ නිසා පින්වත්නි, සුචේතසෝ සබ්බදි විප්පමුත්තෝ. එතකොට එතනදී අපිට විශේෂයෙන් මිදීම ගැන කතා කරලා හුදෙකලාව ගැන කතා කරනවා. ඒ හුදෙකලාව පිණිසම පරිසම්පාද ඕන කියනවා. මේ කෙනෙක් අහන බලන්න පරිසම්පාද කුමක් පිණිසද කියලා. එතකොට මේ එයා තුල උපදී විවේකය කියන එක. අර කාම උපදීන්ගෙන් අයින් වෙච්ච එක, කෙලෙස් උපදීන්ගෙන් අයින් වීම පිණිස, අபிසංස්කාර උපදීන්ගෙන් අයින් වීම පිණිස යම් කෙනෙක් පින පිළිගන්න පුළුවන් ස්ථීර වශයෙන්. එතකොට පින ස්ථීර වශයෙන් පිළි නොගැනීම පිණිසම පරිසම්පාද ඕන. ඒකයි. උපදීන්ගේ හුදෙකලාව පිණිස පරිසම්පාද ඕන කියන එක හරි ගැඹුරු එකක්. පින ස්ථීරව පිළිගත්ත සිතක් තියෙන අපිට පින පිළිබඳව යම් ආකාරයක උපේක්ඛා සහගත විහරණයක් පිණිස තමයි අපි මොකද්ද ඉගෙන ගන්න ඕන? පරිසම්පාද. එහෙනම් මතක තියාගන්න, පරිසම්පාදේ නැත්තම් මොකක්වත් නැහැ. පටිච්ච සමුප්පාදේ නැත්තම් මොකුත්ම දියුණුවක් කරා යනවා කියලා එකක් නැහැ පින්නොත් මේ මහ පොළොවේ. යම් කෙනෙක් දියුණුව කරා යනවා නම් එයා දියුණුව කරා යන්නේ පටිච්ච සමුප්පාදයෙන්මයි. එතකොට දැන් එනම් විවේකයේ ඇතුලේ තියෙනවා භෞතික වශයෙන් විවේක සහගතකමට අනුග්‍රහයක් ලැබෙන විදියට පරිසරය හදා ගැනීම, ඒකත් හුදෙකලාවට සම්බන්ධයි. ඒ හුදෙකලාව ඇතුලේ ඒ හුදෙකලාව කියන එක මේ අපි ගොඩනගා ගන්න ඕන සද්ධාවට අනුබලයක් ලැබෙන විදියට පහදින්න ඕන දැක්කාම. බුදුරජාන් වහන්සේ සිහි වෙන්න ඕන. භාග්‍යතුන් වහන්සේට අත් දෙක එකතු වෙන්න ඕන. ඒ හුදෙකලාව එතනට තමයි ලඟු වෙන්න ඕන. හුදෙකලාව නැතුව, හුදෙකලාව කියන්නේ මොකක්වත් නැහැ, හිස්කම කියන එක නෙමෙයි. ඊට පස්සේ උපදීන්ගේ හුදෙකලාව කියලා තව එකක් තියෙනවා. උපදීන්ගේ හුදෙකලාව. හුදෙකලාවේ තව පැත්තක් තියෙනවා. ඒ තමයි වර්තමානයේ අපි ලෝකය පාවිච්චි කරන්න වෙනවනේ මේ වෙලාවේ පවා. අපිට අපේ සවිඥානික කයක් තිබෙන නිසා ලෝකයත් එක්ක අපට එකතු වෙන්න වෙනවා. ඒ ලෝකයත් එක්ක එකතු වෙනකොට එකතු වෙච්ච තැනම ලෝකේ අතෑරලා දාන්න පුළුවන් මට්ටමට තමා තුළ ඇති වෙන සංයමය. ඒ සංයමයත් උවමනයි. ඒකට අපි කියන්නේ චිත්ත විවේකය කියලා. චිත්ත විවේකයේ අර්ථය ඔක තමයි. ඒකත් හුදෙකලාවේ තුන්වෙනි පැත්තක්. එතකොට මෙන්න මේ එහෙනම් පටිච්ච සමුප්පාද ඉගෙන ගන්න ඕන මොකටද? පටිච්චසමුප්පාද ඉගෙන ගන්න ඕන සද්ධාවට අනුබලයක් ලැබෙන්න එකක්. පටිච්චසමුප්පාද ඉගෙන ගන්න ඕන කාමඋපදී, කෙලෙසඋපදී, අபிසංකාරඋපදී, කන්දඋපදීන් අයින් වීම පිණිස. අනිත් එක තමයි පටිච්චසමුප්පාද ඉගෙන ගන්න ඕන අරමුණු ඇසුරු කරගෙන අයි අරමුණු මත පදිංචි නොවීම පිණිස. ඔන්න ඔය වචන තුන තමයි හුදෙකලාවේ අර්ථය. බුද්ධ ශාසනයේ හුදෙකලාවට එකතු වෙන්න කියලා ඒ හුදෙකලාවට එකතු වෙන්න කියලා බුද්ධ ශාසනයේ හරියට ඒක පාවිච්චි කරලා තියෙනවා. සාමාන්‍ය කෙනෙක් ওই තුනටම කැමති නැහැ. සාමාන්‍ය කෙනෙක් කැමති මේ සාමාන්‍ය කෙනෙකුගේ ජීවිතයේ කැමති පිරිසත් එක්ක ඉන්න. කවුරු හරි ඕන. ඒ හුදෙකලාව හරිම රසවත් දෙයක්. ඒක දැනුණාට පස්සේ අර පිරිස එක්ක ඉන්න එක සාපයක් විදියට වැටෙනවා පින්වත්නි. මම පුද්ගලිකව ඒක අත්දැකලා තියෙනවා. පිරිසත් එක්ක ඉන්න එක විශාල සාපයක් විදියට වැටෙන වෙලාවක් එනවා. එතකොට මේ පිරිසත් එක්ක ඉන්න එක සාපයක් විදියට වැටෙන මට්ටමට ඕගොල්ලෝ දියුණු වෙන්න ඕන. දැන් ඔයාලට දරුවා ගැන හොයන්න වෙනවා, පුතා ගැන හොයන්න හිතෙනවා, අම්මා ගැන හොයන්න හිතෙනවා, බිරිඳ ගැන හොයන්න හිතෙනවා, ස්වාමියා ගැන හොයන්න හිතෙනවා, ගොඩක් අය ගැන හොයන්න හිතෙනවනේ. එතකොට එහෙම හොයන්න හිතෙන එක ඇතුලේ මනස හරිම විඩාවටපත් වෙලා. එතකොට අර ඒ විඩාවටපත් වෙන්නේ ඔබට හුදෙකලාවේ සහනේ නැති වෙච්ච නිසා. ලෝකයා හිතන්න පුළුවන් හුදෙකලාව මහා සාපලත් දෙයක් විදියට. ලෝකයේ සාපලත් දෙයක් විදියට සලකන තැන තමයි නිවන හැංගිලා තියෙන්නේ. ලෝකේ සාපලත් දේවල් කියලා සලකනවා නේද? දැන් උදාහරණ හොඳට බලන්නකෝ. දැන් ලෝකයේ සාපයක් විදිහට සලකනවා සිංගමන්නේ අදින එක. නමුත් පාත්‍රයේ අතට අරගෙන පිණ්ඩපාතේ අනේක භික්ෂුවකට ඒක හරි සහනයක්. ඒක ලෝකයට සාපයක්. ලෝකේ කැමති නේ ගයක් ගන්න. ඔයාලට පුළුවන් ද පිඟානක් අරන් අල්ලපු ගෙදරට ගිහින් හිටගෙන ඉන්න? ගමී ගයක් ගයක් ගන්න යන්න පුළුවන්ද? පිළිවෙලට හොඳට ඇඳගෙන අතප්පයන් නැත්තම් කමක් නැහැ. එතකොට ඒක සාධනීය තත්ත්වයක් නේ. මේ හොඳට අතපය තියනයි දැන් බලන්නකෝ මේ භික්ෂුවක් කියන්නේ. මේ හොඳට අතපය අංගපසංග නැති අය නෙමෙයිනේ. හොඳට කය පෘෂ්ටිමත් අයනේ. නමුත් මැටි පාත්‍රයක් අතට අරගෙන එමත් නැත්තම් මොකක් හරි පාත්‍රයක් අතට අරගෙන මේ ගයක් ගයක් ගානේ පිණ්ඩපාතය යන එක ඒක සාපයක් විදියට භික්ෂුව සලකන්නේ බුද්ධ ශාසනේ. ඒක මහ විශාල සහනයක් විදිහට ලෝකයකට ලෝකයට ඒක සාපයක්. සුදු ඇඳගත්තු උපාසකම්ම කෙනෙක් තරුණෙක් තරුණියක් කැමති නැහැ පිඟානක් අරගෙන ගෙවල් ඉස්සරහට ගෙන ඉන්න. යාළ හිතන්නේ ඒක නොලක් නොකල යුතු දෙයක් විදියට. බලන්නකෝ ලෝකයේ සාපලත් දේවල් තමයි බුද්ධ ශාසනීත සහනදායි විමුක්තිය හැංගී ඇති තැන විදියට පෙන්වන්නේ. හැබැයි ඒක බුද්ධ ශාසනය ඇතුලේ විතරයි. හොඳයි. බුද්ධ ශාසනය ඇතුලේ විතරයි. බුද්ධ ශාසනය එළියේ නෙමෙයි. එතකොට ඒක ඇතුලේ පින්වත්නි ලැබුණත් එකයි නොලැබුණත් එකයි. සමහර වෙලාවට ලැබෙන්නත් පුළුවන්. සමහර නොලැබෙන්නත් පුළුවන්. ලැබීම් නොලැබීම් කියන්නේ ඉතාම සාමාන්‍ය තත්ත්වයක්. සමහරවල් දාන ටික ලැබෙන්න පුළුවන් නොලැබෙන්න පුළුවන්. ඒක ලැබීම හෝ නොලැබීම ඇතුළේ ගැටුමක් හදාගන්න හොඳ නැහැ. සමහරවල්ට ලැබෙනවා සමහරවල්ට ලැබෙන්නේ නැහැ. ඉතින් මොකද කරන්නේ? ඒක කමක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. එතකොට නොලැබෙනකොට තියෙන දේ පිරිමහන වෙච්චරයි. නොලැබෙනකොට අනේ ලැබුණ නැහැ නේ කියලා ගරහන්නේ නැහැ. චෝදනා කරන්නේ නැහැ. නින්දාවට ලක් කරන්නේ නැහැ. එහෙම කරන්නේ. දැන් මට මතකයි මම සමහරලාවට කලින් ඔය ඒ කාලේ පිණ්ඩපාත යනකොට බත් විතරක් ලැබිලා තියෙනවා. පින්නොත් නී බත් විතරක් වළඳන්න පුළුවන්ද? තේ ගෙදර ඒ වෙලාවට උයල තිබිලා තියෙන බත් විතරයි. ඉතින් ගෙවල් පහක් හයකට ඒ කාලේ ගිහින් තියෙනවා. ඒත් බත් ආයෙ මොකොත් හම්බෙලා නැහැ. එතකොට මොකද කරන්නේ? එතකොට බත් ටිකක් විතරක් හම්බුණාට පස්සේ ඔය තියෙන විදියට මොනවා හරි දාගෙන වළඳනවා. එච්චරයි. තොර දැන් මම ඔයි කියන්නේ 2012 විතර අධ්‍යක්ීමක්. එතකොට මේ සමහර තැන්වල මට මතකයි මේ කොළඹ පැත්තේ මම ඔය හෝමාගම පැත්තේ පිණ්ඩපාතේ ගිහින් තිරුවා කාලයක්. හෝමාගම පැත්තේ ඔය හෝමාගම පැත්තේ මේ මම පිණ්ඩපාතේ ගිහින් තිනවා. ඉතින් මට බත් විතරක් ලැබිලා තියෙනවා. අතර බත් විතරක් ලැබුණාම මේ පිණ්ඩපාතේ වැඩියා කියන එකේ මහගවන්න නෙමෙයි මේ කියන්නේ. හැම හාඳුරු කෙනෙක්ම පිණ්ඩපාතේ ආඩිනවා. ඇතම් කෙනෙක් කියන පිණ්ඩපාතේ නොයා ඉන්න පුළුවන්. ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. ඕනතරම් සම්මන්ත්‍රණවල පිණ්ඩපාතේ වඩිනවා. හැම හාඳුරු කෙනෙක්ගේම මේ බඳු අධ්‍යක්ෂීම් තියෙන නිසා මේ අධ්‍යක්ෂීම් මහ විශාල ගුණයක් විදියටම ඔයත් සලකන්ඩ උවමනා කරන්නේ නැහැ ඇත්තටම. එතකොට මේ පිණ්ඩපාතේ වඩනකොට බත් විතරක් හම්බෙලා තියෙනවා. එතකොට මොකද කරන්නේ? එතකොට සීනි ටිකක් දාගෙන වළඳනවා. එතකොට සීනි ටිකක් දාගෙන වළඳනකොට කෙනෙක් කියන්න පුළුවන් අනේ සීනි බතුයි කොහොම වළඳනද කියලා. පින්වත්නි හැමදාමත් ව්‍යංජනත් එක්ක කාපු කෙනෙකුට සීනිත් එක්ක බත් ටිකක් හම්බ වෙන එකත් අලුත් අත්දැකීමක්. ඒකෙත් මිහිරියාවක් පවතිනවා. ඒ වගේම ඒකේ හොඳට පටිච්ච සමුප්පාදයක් පේන්න තියෙනවා. මොකද්ද? සීනිත් එක්ක බත් ටිකක් වළඳන්න වෙලා ඇත්තේ පරණ මොකාක් හරි සසරගත අසසරගත මොකක් හරි අවුලකට ගැටලුවකට බත් ව්‍යංජන ලැබෙන වෙලාවක බත් ටිකක් විතරක් ලැබී සීනි ටිකක් දමා කුස පුරවා ගන්න යම් භික්ෂුවකට සිද්ධ වී ඇත්තේ ව්‍යංජන නොදුන් දායකෙක් නොව ඒ භික්ෂුව විසින්ම කරගත් ආ වූ පැරණි අභිසංස්කාරයක් විපාකයේ පිණිස ඉදිරිපත් වෙලා. එම් බැලුවට පස්සේ යට පේන්නේ මේ වළඳන්නේ පරණ විපාකයේ පැරණි විපාකයේ වළඳනවා කියලා දැක්කර පස්සේ සීනිත් එක්ක ගන්න බත්පත පවා හොඳට දිරවනවා. පින්වත්නි ගර්හා නැහැ ඒක ඇතුලේ. චෝදනා නැහැ. අසත්පුරුෂකම් වලට ඉඩ නැහැ. ඒක ඇතුලේ පේන පටිච්ච සමුප්පාදේනේ. එතකොට එහෙනම් මතක තියාගන්න මේ පටිච්ච සමුප්පාද ධර්මයේ ඇතුලේ තියෙනවා බොහොම ලස්සන දේවල්. එතකොට මේ පටිච්ච සමුප්පාදේ අවශ්‍ය වෙන්නේ හුදෙකලාව පිණිස. එතකොට හුදෙකලාව කියලා කියන්නේ පාරිසරික හුදෙකලාව තුලින් අපි බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? පාරිසරික හුදෙකලාව තුළින් පින්වත්නි අපි බලාපොරොත්තු වෙන්නේ ශ්‍රද්ධාව. ඒ කියන්නේ අපි පරිසරය හදාගන්න ශ්‍රද්ධාවට රුකුලක් ලැබෙන විදියට. දැන් බුදුරජාණන් වහන්සේ ළඟට යනකොට අද්දක එකතු වෙන මට්ටමට අපි බුද්ධ මන්දිරය හදා ගන්න ඕනේ. අද්දක එකතු වෙන මට්ටමට. භාග්‍යතුන් වහන්සේ ළඟින් යනකොට ඉතිපිසෝ ගාතාව මතක් වෙන මට්ටමට අපි භාග්‍යතුන් වහන්සේට තැන දෙන්න ඕන gedara. ඒ කියන්නේ හැම තැනම පිළිම තියන්න කියලා එම නෙමෙයි මේ කියන්නේ. ඒ බුදුරජාණන් වහන්සේට තැන දෙන්න ඕන. ඒතකොට පාරිසරික හුදෙකලාව කියලා කියන්නේ සද්ධාවට රුකුල් ලැබෙන කම. එතකොට දැන් ඊළඟට උපදීන්ගේ හුදෙකලාව කියලා කියන්නේ ස්කන්ධ තමන්ගේ පංචස්කන්ධය තමන්ගේ සංස්කාර ටික පින පව ඊට පස්සේ තමන් තුල ඇති වෙන කාමයන් කැමැත්ත තමන් තුල හට ගන්න රාග දේශම් මෙන්න මේව මත පදිංචි නොවි ඉන්න එක බලන්න හුදෙකලාව ඒකට කියන්නේ කවුරුවත් හිතනවද ඒක හුදෙකලාව කියලා ඒ කියන්නේ රාගය මත දේශය මත මෝහය මත යම් කෙනෙක් පදිංචි නොවි ඉන්නවා නම් අපි කවුරුවත් හිතනවද පින්වත් මේක හුදෙකලාව කියලා ඒක තමයි හුදෙකලාව එතකොට අන්නේ හුදෙකලාව පිණිස තමයි අපි හොඳට පටිච්ච සමුප්පාදය ඉගෙන ගන්නට උවමනා කරන්නේ. ඊට පස්සේ කියනවා ඒකෝ අරඤ්ඤේ විහරං අප්පමත්තු අප්‍රමාදේ පිණිස බන්න පටිච්ච සමුප්පාදේ කේන්ද්‍රගත අර්ථය අප්‍රමාදේ පිණිස. පටිච්ච සමුප්පාදේ කේන්ද්‍රගත අර්ථය තමයි අප්‍රමාදේ. ප්‍රමාද නොවීම පිණිස. එතකොට ප්‍රමාද නොවීම පිණිස තමයි පටිච්ච සමුප්පාදේ. එනම් පටිච්ච සමුප්පාදේ දාන්නේ නැති තැනක යා ප්‍රමාදයි. පටිච්ච සමුප්පාදේ දන්නේ නැති තැනක යා මාන්නක්කාරයි. පටිච්ච සමුප්පාදේ දන්නේ නැති තැනක එයාගේ තියෙන විසිරුණු සිතක් සමාහිත සිතක් නෙමෙයි. පටිච්ච සමුප්පාදේ දන්නේ නැති තැනක යාට ප්‍රඥාව නැහැ අවිද්‍යාවයි තියෙන්නේ. පටිච්ච සමුප්පාදේ දන්නේ නැති තැනක යා මිදෙන්නේ නැහැ විශේෂයෙන්ම. එයා නොමිදුණු කෙනෙක්. කෙලෙස් තුරුල් කරගත්ත කෙනෙක්. පටිච්ච සමුප්පාදේ දන්නේ නැති තැනක යාට හුදෙකලාව කියලා එකක් අයිති නැහැ. සමාහට ගැඹුරු කැලෑවෙ ඉන්නේ. නමුත් පටිච්ච සමුප්පාද දන්නේ නැත්තම් එයා හුදෙකලාවට අයිති නෑ. පටිච්චසමුප්පාදේ දන්නේ නැත්නම් එයා හරිම ප්‍රමාදයි. පටිච්චසමුප්පාද දන්නේ නැත්නම් එයාට සසර අයිති. එහෙනම් අපිට පටිච්චසමුප්පාදේ නොදන්න කම නිසායි මේ ඔක්කොම ප්‍රශ්න. අපිට මේ ප්‍රශ්න ඔක්කොම ඇති වෙලා තියෙන්නේ ඇයි? පටිච්චසමුප්පාදේ දන්නේ නැති කමට. එහෙනම් අපි මේ අවුල ලිහනවා නම් අපි ඔක්කොටම වඩා තැන දෙන්න ඕන මොකටද? පටිච්චසමුප්පාදයට. පටිච්චසමුප්පාදේ හරි මිහිරි දෙයක් පින්වත්නි. ඒ නිසා මේ පින්තුන් මේ පටිච්චසමුප්පාදේ ගැන දේශනාවක් කරන්න කියපු නිසායි කියන්නේ. එහෙනම් ඇත්තටම පටිච්චසමුප්පාදේ දන්නේ නැත්නම් එයා දන්නේ නැ මොකුත්ම. පටිච්චසමුප්පාද දන්නේ නැත්නම් මොකක්වත් දන්නේ නැහැ. ඒතර පටිච්චසමුප්පාදේ ඇතුලේ අපි මොකද්ද කරන්නේ? පටිච්චසමුප්පාදේ ඇතුලේ අපි ජවයේ ගන්නේ ලෝකේ අතහැරලා දාන්න. ඒ මානිය දුරු කරන්න ඕන සමාහිත සිතක් ඕන ප්‍රඥාවෙන් යුක්ත වෙන්න ඕන එය විප්පමුත්තෝ විශේෂයෙන් එයාගේ සිත මිදෙන්න ඕන හුදෙකලාවට ඇලෙන්න ඕන පමා නොවෙන්න ඕන සසර ඉක්ම යන්න ඕන මේ ඔක්කොම ඉන්නේ කුමකින්ද? පටිච්චසමුප්පාද ඥානි. එතකොට පටිච්චසමුප්පාදයේ තුලින් අපි බලාපොරොත්තු වෙන මුඛ්‍යාර්ථය තමයි මොකද්ද? සත්වයාගේ පැනවිච්ච ආහාරය අඳුනගන්න එක. උපන් සත්‍යයටද නූපන් සත්‍යයටද? නූපන් සත්‍යය කියලා කියන්නේ උපන් සත්‍යයටයි අපි දැන් ඉපදිලානේ. එතකොට උපන් සත්‍යයගේ පැවැත්ම පිණිසත් නූපන් සත්‍යයගේ ඉපදීම පිණිස මේ දෙන්නටම පටිච්ච සමුප්පන්නතාවය අවබෝධ නොවුනොත් එයාට සසර පුරාවට ආහාර තියෙනවා. එතකොට මුලින්ම අපි ප්‍රතිපත්තිය ගැන නෙමෙයි බලන්නේ, අපි බලන්න ඕන පටිච්ච සමුප්පාදය ගැන. දැන් ලංකාවේ ගොඩක් දෙනෙක් කරන්නේ යාළට පටිච්ච සමුප්පාද ඥානය නැහැ. නමුත් ඒගොල්ල ප්‍රතිපත්තිය ගැන උනන්දුයි. හොඳට බලන්න ගොඩක් දෙනෙක්ගේ කතාව. පටිච්ච සමුප්පාද ඥානය නැහැ. හැබැයි ප්‍රතිපත්තිය ගැන පුදුම උනන්දුවක් තියෙන්නේ. පටිච්ච සමුප්පාදේ ඥානය නැතුව ප්‍රතිපත්තිය දෙස විතරක් බලන කෙනෙකුට පටිච්ච සමුප්පාද ඥානය නැතුව පින්වත්නි ප්‍රතිපත්තිය දෙස විතරක් බලන කෙනෙකුට මොකද්ද වෙන්නේ? පටිච්ච සමුප්පාදේ ඥානේ නැතුව ප්‍රතිපත්තිය දිහා විතරක් බලන කෙනෙකුට බුද්ධ ශාසනය කියලා වෙන මොකක් හරි කතාවක් අහුවෙන්න පුළුවන්. බුද්ධ ශාසනය කියලා වෙන මොකක් හරි එකක් අහුවෙන්න පුළුවන්. දැන් ওই වෙසක් කාලේට අහුවෙලා තියෙන්නේ ඕන තරම්. බුද්ධ ශාසනයේ නාමයෙන් අහුවෙලා තියෙන්නේ ඔය ඕන තරම්. හරි, බුද්ධ ශාසනයේ නාමෙ මොනවද අද මිනිසුන්ට තියෙන්නේ? තොරණුයි, බකටෙල්ලන එකයි, වෙසක් කූඩු වලට රැලි කපන එකයි ඊට පස්සේ කඩල දන්සල් දෙන එකයි පාම් පිටි එකතු කරන එකයි ඕවනේ තියෙන්නේ භික්ෂුන්ටත් ඒ ටික නම් බලන්න කොච්චර අනාතයිද කියලා දැන් භික්ෂුවකටත් වෙලා තියෙන්නේ දන්සලට පාම් පිටි හොයන්න නම් බුද්ධ ශාසනයේ නාමයෙන් කොච්චර අපි අසාර්ථකද පින්වත්නි කොච්චර අපි අසාර්ථකද භික්ෂුවකටත් වෙලා තියෙන්නේ පින්වත්නි රොටි දන්සලට පාම් පිටි කෝල් කර කර එකතු කරන්න නම් රොටි දන්සලට පොල් ටික එකතු කරන්න නම් භික්ෂුවකට වෙලා තියෙන්නේ මේ භාග්‍යතුන් වහන්සේගේ පිරිනිවීමේ නාමයෙන් භික්ෂුවකට වෙලා තියෙන්නේ පොල් එකතු කරන්න නම් භික්ෂුවකට වෙලා තියෙන්නේ ලුණු මිරිසට ලුණු එකතු කරන්න නම් ඔයා ලුණු කිලෝ කීයක් දෙනවද කියලා භික්ෂුවකට ලයිස්තු හදන්න නම් ඒ භික්ෂුවගේ බැඩේ අවුල්ලා නැද්ද හොඳටම අවුල් වෙලා මේ බුදුරජාණන් වහන්සේගේ නාමයෙන් අපි ඔක්කොම වටිනාකම දෙන්න ඕන පටිච්ච සමුප්පාදයට. නමුත් පටිච්ච සමුප්පාදයට වටිනාකම දෙනව වෙනුවට භික්ෂුවට රොටි හදන එක ශ්‍රේෂ්ඨ වෙලා නම්, කඩල තම්බන එක ශ්‍රේෂ්ඨ වෙලා නම්, බද්දන්සලේ බද්දෙන එක ශ්‍රේෂ්ඨ වෙලා නම්, බීම දෙන එක ශ්‍රේෂ්ඨ වෙලා නම් ඒක බුද්ධ ශාසනයේ භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළ දේ නෙමෙයි. භාග්‍යවතුන් වහන්සේකට ප්‍රශංසා කළේ නැහැ. භාග්‍යවතුන් වහන්සේ ප්‍රශංසා කළේ පටිච්ච සමුප්පන්නව විමසා බලන කමට. එතෙන්ටයි බුදුරජාණන් වහන්සේ ප්‍රශංසා කළේ. භාග්‍යවතුන් වහන්සේ එතෙන්ට හැර ප්‍රශංසා කරපු තැනක් නැහැ. ඒ නිසා මේ පින්තුන් මේ පටිච්ච සමුප්පාදයේ සම්බන්ධ අර්ථයේ අදහස අහන එක හරි වටිනා දෙයක්. ලෝකේ මාන්නකාරකම අයින් කරන්න පටිච්ච සමුප්පාදයෙන් ශක්තිමත් වෙනව හැර වෙන විකල්පයක් නැහැ. චිත්ත සමාධිය පිණිස පටිච්ච සමුප්පාදයෙන් විමසනව හැර වෙන විකල්පයක් නැහැ. ප්‍රඥාව පිණිස පටිච්ච සමුප්පාදයෙන් විමසනව හැර වෙන විකල්පයක් නැහැ. විශේෂයෙන් තුන් භවයෙන් මිදීම පිණිස පටිච්ච සමුප්පාදයෙන් විමසනව හැර වෙන ක්‍රමයක් නැහැ. හුදකලාව පිණිස පටිච්ච සමුප්පාදයෙන් විමසනව හැර ක්‍රමයක් නැහැ. අප්‍රමාදයේ පිණිස පටිච්ච සමුප්පාදයෙන් විමසනව හැර වෙන දෙයක් නැහැ. සසර ඉක්ම යන්න නම් පටිච්ච සමුප්පාදයෙන් විමසනව හැර විකල්පයක් නැහැ. නමුත් අර මේ පටිච්ච සමුප්පාදයේ නැතුව ප්‍රතිපත්තිය ගැන විතරක් හිතන කෙනෙකුට බුද්ධ ශාසනයේ නාමයෙන් කඩල දන්සල් පේන්න පුළුවන්. රොටි දන්සල් පේන්න පුළුවන්. මඤ්ඤොක්ක හරලා මඤ්ඤොක්ක තම්බලා දෙන ඒවා පේන්න පුළුවන්. ඒවා ශ්‍රේෂ්ඨ දෙ නෙමෙයි. ලෝකේ ශ්‍රේෂ්ඨම අතහැරීම තමයි පින්වත්නි. මේ අபிසංස්කාර ටික, කෙලස් ටික, කාමයන් ටික, පංචස්කන්ධේ අතහැරලා දාන එක. ඒ අතහැරලා දාන්න තමයි අපි හේතු ප්‍රත්‍ය විමර්ශනේ කරන්නේ. හේතුඵල වශයෙන් විමසා බලන්නේ. එතකොට හේතුඵල වශයෙන් විමසා බලනකොට යට පළවෙනි එක පේන්න ඕන මොකද්ද? පළවෙනි එක පේන්න ඕන උපන් සත්වයාගේ පැවැත්මේ ආහාරයත් නූපන් සත්වයාගේ ඉපදීමේ ආහාරය. ඒ ආහාර වටෝරුව තමයි පටිසමුපාදී කියන්නේ. අවිද්‍යාව, සංස්කාර, විඥාන, නාම රූප, සලායතන, පස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති, ජරා, මරණ කියලා කියන්නේ උපන් සත්වයාගේ පැවැත්ම පිණිස අවශ්‍ය පදනමත් නූපන් සත්වයාගේ ඉපදීමට අදාළ දේවල් ටිකක් කියන්න තමයි ඔය කතාව කියන්නේ. ඔය කතාව කියන්නේ වෙන දෙයකට නෙමෙයි. ඒ වෙනුවෙන් කියන්නේ. එතකොට ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ ප්‍රතිපත්තියට කලින් යා පටිච්ච සමුප්පාද දෙස බලන්න ඕන, පටිච්ච සමුප්පන්න ඇස උපද්දවන්න ඕන කියලා. ඒ ඇස ඉපදිච්ච නිසා මහණෙනි මට පටිච්ච සමුප්පන්න ඇස ඉපදුනා කියන එක තමයි භාග්‍යවතුන් වහන්සේ පළවෙනි බුද්ධ දේශනාවේදී ප්‍රතිපත්තියට කලින් කිව්වේ චක්කුං උදපාදී. පින්වත් මහණෙනි මට දහම් ඇස පහළ විය. පටිච්චසමුප්පන්නව ඇහැක් පහළ වුණා. පස්සේ තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියන්නේ. ගිපලන්න පළවෙනි දේශනාවේදී. පළවෙනි දේශනාවේදී අරියෝ අට්ටංගිකෝ මග්ගෝසේ සෙය්‍යතීදං සම්මාදිට්ඨි කියලා කියන්නේ. චක්කුං උදපාදි ඥානං උදපාදි. මට දහම්මස පහළ වුණා. ප්‍රඥා පටිච්චසමුප්පන්නව බලන විදිය ඇහැක් තියෙනවා මට දැන්. ඥානං උදපාදි. පටිච්චසමුප්පාදයේ ඔස්සේ බලනකොට මේ ලෝකෙ සියල්ල දුකක් බව ඥානයක් තියෙනවා. පඤ්ඤා උදපාදි. මේ පටිච්ච සමුප්පන්නව බලනකොට මේ දුක සමුදේ වෙන විදිය ගැන මම දන්නවා. ආලෝක උදපාදි. ඒ නිසා කෙලෙස් මත නොතැවරෙන මට්ටමට මට ආලෝකයක් තියෙනවා. අන්ධකාරයේ අතපොත ගන්නකොට තමයි අවශ්‍ය දේවලුයි අනවශ්‍ය දේවලුයි ඔක්කොම තැවරෙන්නේ. ආලෝකයක් මත තියෙනකොට තැවරින්නේ නැහැ. අවදානම යාට පේන්න ගන්නවා. අරුබුදේ පේන්න ගන්නවා. ගැටලුව පේන්න ගන්නවා. අපිට ගැටලුව පේන්නෙත් නෑ, අරුබුදේ පේන්නෙත් නෑ, අවදානම පේන්නෙත් නෑ. අපි අවදානම් සහිත ලෝකයකම රැඳිලා නැවතිලා ඒ අනුවම කල්පනා කර කර ඉන්නේ එකයි පින්වත්නි. මේකයි අපිට එහෙම වෙලා තියෙන්නේ. ඒ නිසා පටිච්ච සමුප්පාදය තමයි සත්‍යය පළවෙනියෙන් යාගේ අවධානයේ තියෙන්න ඕන තැන. ඒ නිසා ඔගොල්ලෝ අහලා ඇති බුද්ධ ශාසනයේ තියෙනවා ලස්සන වචනයක්. බුද්ධ ශාසනයේ තියෙනවා ඔය පිරිත් පොත් එහෙම පෙළලා බලන්න පළවෙනියෙන් මුල්ම කොටස් වල තියෙනවා මූලික වශයෙන් මේ සාමනීර ප්‍රශ්නේ කියලා එකක්. ඒක පටන් ගන්න ඒක නාමකින් සබ්බේ සත්තා ආහාරට්ටිතිකා කියලා. 1 2 3 4 5 6 7 8 9 10 මේ ටික දැනගන්න කියනවා. 1 මේ 10 මේ ටික දැනගන්න කියලා බුද්ධ ශාසනය කියනවා. එතන ඒකේ පළවෙනි එක මහණෙනි 1 කියන්නේ කුමක්ද? ඒක නාමකින් 1 කියන්නේ කුමක්ද? සබ්බේ සත්තා ආහාරට්ටිතිකා. සියලු සත්වයන්ගේ පැවැත්ම පිණිස පවතින ආහාර. අපි හිතානින්නේ කඩල මුං ඇට කව්පි බත් ගැන කිව්වා කියලානේ. නෑ පින්වත්නි, උපන් සත්වයා පිණිස පවතින්ට අවශ්‍ය දේ, නූපන් සත්වයා උපදින්ට අවශ්‍ය දේ මොනවද? අවිද්‍යාව පදනම් කරගෙන ගොඩ නැගෙන සංස්කාර සහගතව පැන නගින තත්වය, පටිච්චසමුප්පන්නතාවය. ඒක තමයි දැනගන්න ඕන. එතකොට පටිච්චසමුප්පන්නව තමයි මේ වැඩේ වෙන්නේ. මේ සත්‍යයේ ගමන් මඟ තීරණය වෙන්නේ පටිච්චසමුප්පන්නව. එතකොට ඔබට පටිච්චසමුප්පන්නව මෙබඳු කයක් නොලැබුණා නම්, පටිච්චසමුප්පන්නව මේ වගේ කයක් නොලැබුණා නම් ඔයාලට කවන්න පොවන්න අන්දන්න තැනක් නැමේ. කවන්න පොවන්න අන්දන්න නාවන්න ඔක්කොම කරන්න වෙලා තියෙන්නේ මේ වගේ කයක් ලැබිච්ච නිසානේ. එතකොට මේ කවණ පොවණ නාවණ අන්දන කරනකම ඇතුලේ, විශේෂයෙන් කවණ පොවණකම ඇතුලේ ඕගොල්ලන්ට නැවත නැවත මේ කය ලෝකයේත් එක්ක එකතු වෙන විදියට හයියක් ලැබුණා කයට. කණේක නැවතුත් පින්නොත් නිවැටෙනවනේ. කෑම නැවතුත් මේ කය විජලණයටපත් වෙනවනේ, වේලිලා යනවා. ඇඟ වේලිලා යනවා, ලෝකයේත් එක්ක එකතු වෙන්න බෑ. කන බොන කමට අදාළ විදියට ඔයාලගේ මේ ඇහැ හැදිලා තිබ්බට ඇහැ පෘෂ්ටිමත් වෙන්න නම් තවදුරටත් ආහාර දෙන්න ඕන. එතකොට තවදුරටත් ආහාර දෙනකොට ආහාර ගවෙට්ට දුක්ඛං, ආහාර ගවේෂණය කිරීමේ දුකකට යනවා කෙනෙක්. ආහාර ගවේෂණය කිරීමේ දුකකට යනවා. එතකොට ආහාර ගවේෂණය කිරීමේ දුකට යනකොට ආහාර ගවේෂණය කිරීමේ දුක ඇතුලේ දැන් ඇහැ හොඳට තියුණු වෙනවනේ කන බොනකොට. ඒ තියුණු වෙන්න ඇහෙන් ලෝකේ හොඳට බලන්න පුළුවන් කම එනවා. ඇහෙන් ලෝකේ බලන්න පුළුවන් වෙනකොට ඒ බලන්න පුළුවන් මට්ටමට කනබුණ කෑමින් ජවයේ හම්බෙලා ස්පර්ශයට ආහාර ලැබෙනවා, පස් ආහාර. එතකොට ස්පර්ශ ආහාර ලැබෙනකොට ඒ ඕගොල්ලන්ට රූප පේනකොට කර්ම රැස් වෙන්න ගන්නවා මනෝ සංචේතන ආහාර. කර්ම රැස් වෙනකොට විඥානේ නැවත නැවත තුන් භූමිය අනුව යන්න පටන් ගන්නවා විඥාන ආහාර. එතකොට තුන් භූමිය අනුව යනකොට ආයෙත් ස්කන්ධ හම්බ වෙනවා. ඒ ස්කන්ධ හම්බුනාම ආයෙත් කවල පොවල නාවල අන්දල කරලා තියාගන්න වෙනවා. මේකේ මොනවද පින්වත්නි උරගාලා බලන්න තියෙන්නේ? එකම දේ නැවත නැවත එකම ආකාරයෙන් සිද්ධ වෙමින් පවතිනවා. එකම රටාවක් ඇතුලේ ඉන්නේ. ඉතින් මේ රටාව ඇතුලේ අරුමැසි තත්ත්වයක් විදියට දරුවෝ දකින්න එපා. අරුම පුදුම තත්ත්වයක් විදියට තමන්ගේ බිරිඳ දකින්න එපා. අරුම පුදුම තත්ත්වයක් විදිහට මේක නම් මහ පුදුම බැඳීමක් කියලා ස්වාමියා දකින්න එපා. අනේ මේ බැඳීම කොයිතරම් හයි එකක්ද කියලා අම්මා තාත්තාවත් බලන්න එපා. පින්වත්නි, මේ සියලු බැඳීම් පිළිබඳ උපේක්ෂා සහගත වෙන්න මේකේ උරගාලා රස කරලා බලන්න මොකුත් ඉතුරු වෙලා නැහැ. කිසිවක්වත් ඉතිරි වෙලා නැහැ පින්වත්නි. මේක මහ දුකක් පින්වත්නි. හැම තැනම දුක විතරයි තියෙන්නේ. නඩත්තුව කියන්නේ මොන සානන් දුකක්ද? හොඳයි, නඩත්තු කරලා තමන්ගේ අතේ තියාගත්ත ලෝකේ කෝවද? නඩත්තු කරලා අතේ තියාගන්නේ නැහැ. පටිච්චසමුප්පාදයෙන් විතරයි මේක මහා ප්‍රෝඩාවක්, මේක මහා බොරුවක්, මේක මහා වංචාවක් කියලා තේරෙන්නේ. සංසාරේ තරම් ලොකු ප්‍රෝඩාවක් නැහැ පින්වත්නි. මේ සංසාරේ එච්චර ප්‍රෝඩාකාරී තැනක්. මේ සංසාරය කියන්නේ එච්චර බොරුවක්, එච්චර ලොකු බොරුවක් නෑ. සසර කියන්නේ මහා බොරුවක් පින්වත්නි. මේ බොරුවට අහු වෙලා ඒ බොරුව වහගන්න තමයි අපි මේ දහසකුත් දේවල් කරන්නේ. නමුත් ඒ බොරුව යථාර්ථයක් බවට පත් කරගන්න පුළුවන් කමක් නෑ. ඒක යථාර්ථයක් බවට පත් කර ගන්න පුළුවන් නම් මම අල්ලගත්ත ටිකවත් මගේ අතේ තියා ගන්න පුළුවන් වෙන්න ඕන. මම අපේක්ෂා කරන ටිකවත් මගේ අතේ තියා ගන්න පුළුවන් වෙන්න ඕන. ඒ අපේක්ෂා කරන ටික ඔක්කොම නැතත් පොඩ්ඩක් හරි මගේ වසඟේ තියා ගන්න පුළුවන් වෙන්න ඕන. පින්වත්නි, මේ ලෝකේ Tamanගේ වසඟේ මොකුත් නැහැ. එතකොට මේ අවබෝධ කරන කෙනා පළවෙනියෙන් Tamanගේ ආහාර වටේ ආහාර චක්‍රය අවබෝධ කරන්න ඕන. ඒ ආහාර චක්‍රය අවබෝධ කරනකොට එයාට වැටහෙන මට්ටමේ සියලු දේවල් පිළිබඳ උපේක්ඛා සහගත වෙන්න ඕන. ඕගොල්ලන්ට දැනෙන වැටහෙන තේරෙන යම්තාක් දේවල් ඇද්ද? විඥානයේ සහිත හෝ විඥානයේ රහිත යම්තාක් දේවල් ඇද්ද? ඒවා පිළිබඳ උපේක්ඛා සහගත වීම කියන්නේ පින්වත්නි, බුද්ධ ශාසනයේ බලාපොරොත්තු වෙන සුන්දරම දාණය. උපේක්ඛා සහගත වීම. ඒක සුන්දර දානයක්. ඒ උපේක්ඛා සාගත වෙන මට්ටම ඇතුලේ ලෝකයක් එක්ක එකතු වෙන තැන තියෙන්නේ. ඇස කන ආදිය එකතු වෙන තැන උපේක්ඛා සාගත වීම තමයි සීලය කියලා කියන්නේ. එතකොට ඒ ලෝකයක් එක්ක එකතු වෙන්න කියලා කියද්දී ලෝකයක් එක්ක එකතු වෙන්න කියලා මේ හිත ඉල්ලද්දී මේ හිත ආයාචනා කරද්දී ලෝකයේත් එක්ක එකතු නොවන මට්ටමට Tamanගේ සිත ගැන මඳ උපේක්ඛා සාගත වීම තමයි කියපින්වත්නි නික්කම්මයි කියලා කියන්නේ. මේ බඳු ලැබිච්ච ලෝකයේ දුක්ඛාරිය සත්‍ය විශ්ේ සංග්‍රහ කරලා බලන එක තමයි පින්වත්නි ඒකට තමයි ප්‍රඥාව කියන්නේ. ඒක ඒ පිළිබඳ ඒ කියන්නේ මේ ඔක්කොම ලැබෙන නොලැබෙන ඔක්කොම දුක්ඛාරිය සත්‍ය විශ්ේ සංග්‍රහ කරලා බලන එක තමයි ඒවා පිළිබඳ උපේක්ඛා සාගත වීම තමයි ප්‍රඥාව කියලා කියන්නේ. පින්වත්නි මේ විදියට බලනකොට Tamanගේ කාමච්ඡන්දේ ව්‍යාපාදේ තීන මිද්දේ උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන නීවරණයන් මැඩපවත්වමින් කුසලයන් උපද්ද වෙමින් අකුසලයේද කුසලයේද දෙකම ගැන සිත මැදහත් කරගන්න එක තමයි පින්වත්නි වීරිය කියලා කියන්නේ. මේ ලෝකයේත් එක නැවත නැවත ඇයි හොඳයිකම් පවත්වන්න කියලා සිත ඉල්ලා සිටිනකොට ඒ සිත ඉල්ලා සිටින විතර්කවලට අර්ථයක් නොදී ඒ විතර්ක ඇතිවෙමින් නැතිවෙමින් යන බව දකිමින් ඒවා පිළිබඳ උපේක්ඛා සහගත වීම තමයි ඉවසීම කියලා කියන්නේ පින්වත්නි. ඉවසීම කියලා කියන්නේ සත්‍යාවබෝධය කරා යන වැඩපිළිවෙල ගැනද නිවන පිණිස ජවයගත් එක පිළිබඳවද උපේක්ඛා සහගත වීම තමයි පින්වත්නි අදිෂ්ඨානයි කියලා කියන්නේ. අදිෂ්ඨානයි කියලා කියන්නේ සත්වයක් පුද්ගලයෙක් නෑ හුදු ස්කන්ධ ටිකක් ඇතිවෙමින් නැතිවෙමින් යනවා කියලා මුළු Taman පිළිබඳවත් ලෝකයේ පිළිබඳවත් උපේක්ඛා සහගත වීම තමයි පින්වත්නි සැබෑ මෛත්‍රිය කියලා කියන්නේ. පින්වත්නි උපේක්ඛා සහගත වීමමයි ගුණය. වෙන මොකක්වත් නෙමෙයි. මෙදහත් වීමනි උපේක්ඛා සහගත වීම කියන්නේ. මෙදහත් වීමමයි ගුණය. සියල්ල පිළිබඳ මෙදහත් වෙච්ච තැනක ಗುಣධර්ම කියලා ආය ඔය පින්නතුන්ලාට මොකුත් හදන්න ඉතුරු වෙන්නේ නැහැ. උපේක්ඛා සහගත වුණොත් මෙදහත් වුණොත් ඒ මෙදහත් වීම කියන එකට එකතු වෙච්ච කෙනෙකුට තවත් ලෝකයේ හොයන්ට දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා උපේක්ඛා සහගත සුන්දර ශ්‍රාවකත්වයක් උදෙසා මේ උතුම් බුද්ධ දේශනාව ඔය පින්නතුන්ලා හැම දිනාටම උපකාර වේවා කියලා අපි දේශනාව සමාප්ත කරනු. දායකත්වයේගෙන කටයුතු කරන්නේ වාද්දුව මොල්ලිගොඩ තාප්පකොටුව නිවස නොම්බර 198 නිවසේ පදිංචි KAC නිලක්ෂි මහත්මිය ඇතුළු පින්වත් පිරිසයි මේ දේශනාවට දායකත්වයේගෙන කටයුතු කරන්නේ. නිලක්ෂි මහත්මිය ඇතුළු පිනතුන් හැම දිනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මෙතනට සම්බන්ධුණු මේ පින්නතුන්ටත් සියලු දෙනාටත් මේ උතුම් කුසලානි සංස ධර්මයන් වහ වහා චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට දේශනා පාරමිතාවක් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දෙපාර්සවේම නමින් මිය පරලෝ යන්නට යෙදුන සියලුම ඥාතීන්ට මේ කුසල් බලවත් වේවා. මියගිය සියලු ඥාතීන්ගේ භවයේ සුවපත් වේවා. ආයති භවයේ සුවපත් වේවා. මියගේ සියලු ඥාතීන්ටද සසර දුක් ගෙවා ලබන උතුම් නිවන් පිණිසම මේ කුසලානිසංස ධර්මයන් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් ධර්ම දානමේ කුසල් සියලු දෙනාටම මගඵල නිවන් පිණිසම හේතුපකාර වේවා කියලා අදිෂ්ඨාන කරනවා. දේශකයන් වහන්සේ වෙච්ච අපටත් අපගේ
පින්වත් දෙමව්පියන්ටත් ගුරු ස්වාමින් වහන්සේලාටත් සියලු දෙනාටමත් මේ උතුම් කුසල් වහවහා නිවන් පිණිස හේතුපකාර වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. ප්‍රඥානාලිකාවේ සියලු දේශකයන් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය ප්‍රාර්ථනා කරලා තිබෙනවා. නිලක්ෂී මහත්මියගේ සුජීවත්ව සිටින දෙමව්පියන්, ස්වාමි පුරුෂයාණන්ගේ දෙමව්පියන්, ස්වාමි පුරුෂයාණන් වන ලලින්ද මහත්මා, ඒ වගේම සහත්මා සහ දුල්නිත කියන පින්වත් දරුවන් දෙදෙනාටත්, මේ පින්කමට නන් අයුරින් උපකාර කරපු සියලුම දෙනාටත් මේ උතුම් කුසලානිසංස ධර්මයන් හේතු උපකාර වේවා. මේ ප්‍රඥානාලිකාවේ සියලුම දෙනාටද මේ කුසල් නිවන් පිණිස බලවත් වේවා කියලා අපි අදිෂ්ඨාන කරනවා. එවැගේම මේ පින්තුන් නමින් මිය පරලෝකීය වර්ග පරම්පරානුගත සංසාරගත සියලු ඥාතීන්ට මේ කුසල් උපකාර වේවා. මියගේ සියලුම ඥාතීන්ගේ ආයති භවයේ සුවපත් වේවා. සතරවරං රජදරුවන් සක්දේවි දුන් ප්‍රදාන සියලු දිව්‍ය රාජ මණ්ඩලවලටත් බ්‍රහ්ම රාජ මණ්ඩලවලටත් අවීචේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරි පවතින පෙනෙන නොපෙනෙන හැම දිනාටමත් මේ උතුම් කුසල් නිවන් පිණිසම හේතු උපකාර වේවා. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු සාසනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු දේශනං. ආකාසට්ටා චබුම්මට්ටා දේවානාගා මහිත්තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්කන්තු ත්වං සදා. ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.
මෙම උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාවෙන් විකාශය කිරීම සඳහා වාතුව මොල්ලිගොඩ තාප්පකොටුව නිවස නොම්බර 198 නිවසේ පදිංචි KAC නිලක්ෂි මහත්මිය දායක වී තිබෙනවා. උතුම් වූ ධර්මදානයෙන් ජනිත වන මහපුණ්‍ය ශක්තියෙන් පරලෝ සැපත් ඥාති පිරිසවන දෙපාර්ශවයේ නමින් පරලෝ සැපත් සියලු ඥාතීන්ට භවගාමී සසර සැපවත්ව උතුම් වූ නිවන් සුවේ සාක්ෂාත් වේවායි ප්‍රාර්ථනා කරනවා. සුජීවත්ව වෙසෙන ඥාති හිතමිතුරු පිරිසවන මෙම උතුම් පින්කමෙන් මාර්ගඵල අපේක්ෂාවෙන් සිටින සියලු දෙනාට වහවහා මාර්ගඵල සාක්ෂාත් කර ගැනීම පිණිස හේතු වේවා. ගෞරවනීය ධර්මදේශකයන්න් වහන්සේ වන පූජ්‍ය හසලක සීලවිමල ස්වාමින් වහන්සේටත්, උන් වහන්සේගේ දෙමව්පිය ගුරුවරුන්ටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා. ප්‍රඥා නාලිකාවේ සියලු ධර්මදේශකයන්න් වහන්සේලාටත් උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිසම මේ ධර්ම දානමේ කුසල් හේතු වේවා. නිලක්ෂි මහත්මියගේ සුජීවත්ව සිටින දෙමාපියන්ට සහ ස්වාමි පුරුෂයාගේ දෙමාපියන්ට, ස්වාමි පුරුෂයා වන ලලින්ද මහතාටත්, සනත්මා සහ දුල්නිත දරු දෙදෙනාටත්, පින්කම සඳහා නන් අයුරින් සහය දුන් කල්යාණ මිත්‍රයින්ටත්, ප්‍රඥා නාලිකාවේ ගරු සභාපති දේශමාන්‍ය KRJ විජේසුන්දර මැතිතුමන් ප්‍රමුඛ ප්‍රඥා නාලිකාවේ කාර්ය මණ්ඩලයටත් ආශිර්වාද කරනවා. සත්‍යවිදුන් සතර වරම් දෙවිවරුන් ඇතුළු සීලම දිව්‍ය මණ්ඩලවලටත් බ්‍රහ්ම මණ්ඩලවලටත් අවිචේ පටන් බවාක්‍රිය දක්වා සීරු සත්වයින්ටත් මේ ධර්ම දානමේ කුසල් අනුමෝදන් වේවා. මේ උතුම් පින්කම සීලු සත්වයින්ගේ භව නිරෝධය පිණිසම හේතු වේවා කියා බලාපොරොත්තු වෙනවා. එසේම වේවා කියා ආශිර්වාද කරනවා.